සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති පින්වත්නි අද මේ පින්නතුන් නම් ශ්‍රී මහත්මාගේ ආරාධනයට අනුව මෙතනට මේ සදී පැහැදී දැස්වී සිටින්නේ ලෞතරා බුදුපියාණන් වහන්සේ දේශනා කරපු උතුම් සුදුසත් ධර්මයෙන් මිදක් ශ්‍රවණය කරලා තමගේ විමුක්ති මාර්ගය විමුක්ති ඥාන දර්ශනය ලබා ගන්නට. මේ බුදුපියාණන් වහන්සේ ලෝකයාට දේශනා කර වදාළේ මාර්ගයක්, මාර්ග ප්‍රතිපදාව, ධම්මානුධම්ම පටිපදාව, එහෙම නැත්නම් මාර්ග චර්යාව. මේ මාර්ගය අහලා දැනගෙන හැසිරෙන්න ඕන. මාර්ගයක් අහගන්නේ අපි, දැනගන්නේ අපි, හැසිරෙන්න. එහෙම මේ මාර්ගය අහලා දැනගෙන හැසිරුනේ නැත්නම් මේ උතුම් බුද්ධ ධර්මයේ අහණේකේ හරයක් නැහැ. අනුගමනය කළේ නැත්නම් අපිට ඒකෙන් ලබාගත හැකි විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය අධ්‍යයන ගන්නට, අධ්‍යක ගන්නට ලැබෙන්නේ නැහැ. එනිසා පින්වතුනි, හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, අද මෙතනට පැමිණිලා මේ ධර්ම දේශනාවට සවන් දීලා සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානය ලබා ගන්න ඕන. සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානය ලැබුණේ නැත්නම් අපිට මේ විමුක්ති ඥාන දර්ශනය, මේ විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකරා බුදුපියාණන් වහන්සේ ලෝකයාට මේ විමුක්ති මාර්ගය ප්‍රකාශ කළේ නිවීම සඳහා. මෙතන මේ නිවීම කියන්නේ රත් වෙච්ච, ගිනිගත්ත, මත් වෙච්ච, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වෙච්ච පුතග්ජන ලෝකයාට මේ රත් වීමෙන්, මත් වීමෙන් නිදහස්වන්නටයි මේ උතුම් මාර්ගය, මේ උතුම් ධර්මය දේශනා කරවදාලේ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, අපි පෘථග්ජන පුද්ගලයන් හැටියට හැසිරෙනකොට සමාජයේ ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර මැනලා මුලා වෙනවා. රාගය, ද්වේෂය, මෝහය කිව්වේ ප්‍රිය දෙයට ඇලීමත්, අප්‍රිය දෙයට ගැටීමත්, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ අයෝනිසෝ මනසිකාරයෙන් මැනීම නිසා මුලා වීමත්. එනිසා හැම පෘථග්ජන පුද්ගලයෙක්ම ඇහැ, කන, නාසය, දිවකය, මන පිනවන්නට කැමතියි. මේ පිනවීම කියනවට වඩා මේක පිනවා පිනවා ඉඳීමට ඇති කැමැත්ත. එක්වරක් ඇහෙන් ලස්සන රූපයක්, ප්‍රිය රූපයක්, මනාප රූපයක් දැක්කාම ඒ ප්‍රියමනාප මිහිරි රූපය යළි යළිත් දැකලා යම් ආස්වාදයක් ලබාගෙන ඒ ආස්වාදයෙන් පිනවීමක්, පිනවා පිනවා ක්‍රියා කිරීමට ඇති කැමැත්තක් තමයි ආස්වාදය කියන්නේ. එනිසා හැම පෘථග්ජන පුද්ගලයෙක්ම මෙතෙන්දි කරන්නේ පිනවනවට වඩා පිනවා පිනවා ඉඳීමේ කැමැත්තක් ආශාවක් අවශ්‍යතාවයක් තණ්හාවක් කියන එකක් තියෙනවා. ඒ නිසා ඇහෙන් ප්‍රිය රූපයක් බලන්නට, කනෙන් ප්‍රිය ශබ්දයක් අහන්නට, නාසයෙන් ගඳ සුවඳ ප්‍රිය දෙයක් ආග්‍රහණය කරන්නට, දිවෙන් රසක් ප්‍රිය දේ අත්විඳින්නට, කයෙන් ප්‍රිය පහසක් ලබන්නට සහ මනසෙන් ප්‍රිය ධර්මතාවයකට බැඳින්නට, ඇලෙන්නට, රමණය කරන්නට කැමති. ඒ නිසා මේ ඇහැ කන නාසය දිවකය මන කියන හය පිනවා පිනවා ඉන්නට හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම කැමැත්තක් ආශාවක් අවශ්‍යතාවයක් තියෙනවා ඒ ආස්වාදයක් ලැබීමේ කැමැත්ත නිසා. එනිසා මේ දේ කරන්නේ කැමැත්තෙන්මයි. ඒ කැමැත්ත තමා මේ පුද්ගලයාව මෙතෙන්ට පටිච්ච කරන්නේ, බැඳලා කියන්නේ, සම්බන්ධ කරන්නේ, සංසාර ගමනට බද්ධ කරන්නේ, සංදි කරන්නේ, සංවට්ට කරන්නේ. ඉතින් ඒක නිසා මේක හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ. අපි ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරනකොට මේ වැරදි වැඩ සිද්ධ වෙන්නේ පළමු කොටම ඔය ප්‍රිය දෙයට අන්තවාදී ලෙස ඇලෙන්නට, අල්ලා ගන්නට, උපාදානය කරගන්නට, අයිති කරගන්න එක එක්ක එකතු කරගන්නට, ගොඩ ගහගන්නට යෑමේ අන්තවාදී අවශ්‍යතාව, ආසාව, කැමැත්ත නිසායි. ඒ වගේම මේ ප්‍රියයි මනාපයි මිහිරි කියලා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අල්ලගත්ත මේ පංචස්කන්ධය උපාදානය කරගත්තට, මේ උපාදානය කරගන්නා පංචස්කන්ධය ඒ පුද්ගලයාට කැමතිසේ, ප්‍රියසේ, මනාපසේ, නිච්චසේ, සුඛසේ, අත්තසේ පවත්වන්නට නවත්වන්නට පුළුවන් ධර්මතාවයක් ලෝකෙ තුල නැහැ. හේතුව මේ ලෝකෙ භ්‍රමණය වෙනවා, කාලය ගෙවිගෙන යනවා, හැම දෙයක්ම සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාව. හැම උපන් කෙනෙක්ම, හැම හටගත් සංකාරයක් සංකතයක්ම, හැම දෙයක්ම විනාශය කරා, අන්‍යතාවය කරා, විපරිණාමය කරා, වෙනස් වීමක් කරා යන ධර්මතාවයක්, ස්වභාවයක් මේ පැවැත්ම තුළ තියෙනවා. එහෙම නොවුනනම් අපිට මේ ලෝකේ දුකක් ඇති වෙන්නත් හේතුවක් නැහැ, නිවනක් අවශ්‍යතාවයක් වෙන්නේත් නැහැ. නමුත් කිසි කෙනෙකුට මේ ධර්මතාවය නවත්තන්න බෑ. මේක නිසියේ මනාපදේ නවත්තන්න, නිච්චසේ, සුඛසේ, අත්ථසේ නවත්තන්න, පවත්වන්න පුළුවන් ධර්මතාවයක් මේ ලෝකයේ තුල, මේ පැවැත්ම තුල ඇති නැහැ. ඒ නිසා මේක අපි හැම කෙනෙක්ම මේ පංචස්කන්ධය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් උපාදානය කරගත්තාම ඒක අපිට ඍජුසේ, මනාපසේ, නිච්චසේ, සුඛසේ, අර්ථසේ පවත්වන්නට නවත්වන්නට බැරිකම නිසා අපි අලුතෙන් හැම අවස්ථාවකම සැප හඹා ගොස් අලුතෙන් පංචස්කන්ධයක්, තමන්ට ප්‍රිය දෙයක්, මනාප දෙයක් උපාදානය කරගන්නට, අයිති කරගන්නට, එකතු කරගන්නට, ගොඩ ගහගන්නට දරන උත්සාහයක් තමයි මේ ජීවිත පැවැත්ම. මේක මායාකාරී පැවැත්ම. ඒ නිසා මේ මායාකාරී පැවැත්මෙන් මිදෙන්නට බෑ. මේකේ ඇත්ත යථාවාදී තථාකාරී බව, තථාවාදී යථාකාරී බව තේරුම් නොගත්ත පුද්ගලයෙකුට. ඒ නිසා බුදුහාමුදුරුව මේ දේශනා කරේ මේ ධර්මය යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට තමන්ගේ මනස මෙහෙයවලා මේ පංචස්කන්ධයේ උපාදානය කරගත්තට මේ උපාදානය කරගන්නා පංචස්කන්ධය හැසිරෙන ආකාරය, මායාවකාරයෙන් හැසිරීලා දුකක් උරුමගෙන දෙන ආකාරය විග්‍රහ කිරීම. ඒ නිසා සෑම පුතග්ජන පුද්ගලයෙක්ම මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ ඒකේ ආස්වාදයක්, ඒකේ සුවයක්, ඒකේ මිහිරක්, ඒක යහපතක් දකිනවා තියෙනවා කියලා මායාකාරී දැක්මක් දකින නිසා. නමුත් මේ දැක්ම වැරදි. මේ දැක්ම වැරදට හේතුව ඒක අපිට මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා, හේතම් මම, හේතෝ හමස් මේ, හේතෝ මේ අත්තාති කියලා පවත්වන්නට පුළුවන් කමක්, නවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. නිච්චදේ සුකදේ අත්තසේ පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒ නිසා පින්වතුනි මේ දුක උරුම වෙන්නේ අපි මේ පංචස්කන්ධය උපාදානය කරගැනීමේ එකම හේතුව නිසායි. එනිසා මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය ඒ උපාදානය කරගත්ත පුද්ගලයාටම බයක් වෙනවා, බරක් වෙනවා, බැම්මකට බැඳිනවා, බලයක් කියලා හිතලා ඒකට යලි යලි බැඳිනවා. ඒ නිසා මේ බය, බර, බැම්ම, බලය මේ සියලුම දේවල් ඔය පංචස්කන්ධයේ උපාදානය කරගැනීමේ නියත ප්‍රතිඵලයක් හැටියටයි පුද්ගලයා තුළ මේ සියලුම දේවල් සකස් වෙන්නේ. ඒ නිසා සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම බොහෝ දේවල් කරන්නේ මේ බයෙන් මිදී නිදහස් වෙන්න, මේ බරෙන් මිදී නිදහස් වෙන්න, මේ බැම්මෙන් මිදී නිදහස් වෙන්න. ඒ නිසා මේක නොදැනුවත්වම සිද්ධ වෙන දෙයක්, මේක මෝහයෙන් සිද්ධ වෙන දෙයක්, මේක අඥානකමෙන් සිද්ධ වෙන දෙයක්, මේක ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස යථාභූත ඥාන දර්ශනයෙන් නොදකින නිසා, මේ පැවැත්මේ ස්වභාවය නොදකින නිසායි මේ පුද්ගලයෝ මේ පංචස්කන්ධය උපාදානය කරගෙන මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය ඒ ආකාරයෙන්ම නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්නට නවත්වන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා බුදුපියාණන් වහන්සේ ලෝකයාට දේශනා කරවදාලේ මේ පංචස්කන්ධය උපාදානය කරගැනීමේ ආදීන ආනිසංස හැම කෙනෙක්ම මනස යොදවලා මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් බලන්න කියලා. යම්කිසි කෙනෙකුට මේ පංචස්කන්ධය උපාදානය කර නොගෙන පංචස්කන්ධය භාවිතා කරන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා යම් ආකාරයක ජයග්‍රහණයක් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ පංචස්කන්ධය කියලා අපි සාමාන්‍යයෙන් සම්මතයෙන් අද කියන්නේ මේ අපි උපාදානය කරගත්ත ඔය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහකින් යුත් මේ බඹයක් වමන වූ ශරීර කූඩුවටයි අද සම්මතයෙන් පංචස්කන්ධය කියන්නේ. නමුත් බුද්ධ දේශනාවේ පංචස්කන්ධය කිව්වේ මීට වඩා බොහෝම පෘථුල, බොහෝම විශාල මේ විශ්වය තුල තියෙන සියලුම දේවල් මේ රූප කොටසට අයිති. ආපෝ තේජෝ ආයෝ පඨවි, ඒ වගේම ඔය රූපස්කන්ධයට අතීත, වර්තමාන, අනාගත, දුර, ළඟ, සියුම්, ඝන, අධ්‍යාත්මික, බාහිර, සියුම්, කටුක ආදී වශයෙන් 11 ආකාරයකට විග්‍රහ කරපු පංචස්කන්ධයක්, රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඥානස්කන්ධයක් මේකට අයිති. ඒ නිසා අපි මේ උපාදානය කරගත්ත බොහෝම සුදු කොටසක් තමයි අපි මේ පංචස්කන්ධය කියලා අද සම්මතයෙන් ව්‍යවහාර කරන්නේ. නමුත් මේ පංචස්කන්ධය කියන්නේ මීට වඩා බොහෝම වෙනස් එකක්. අපි බුද්ධත්වයට පත් උනත් අරහතුන් වහන්සේ, ආර්යයන් වහන්සේටත් මේ පංචස්කන්ධය භාවිතා නොකර මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ. දැන් බුදුහාමුදුරුවන්ට කොතල් රජුව රාජ භෝජනයක් දෙන්න ආරාධනාවක් කළා රජෙකුට. මෙතෙන්දී මේ අලුතෙන් මේ ගන්නා මේ පංචස්කන්ධය, මේ ආහාර වේල, මේ දාන වේලත් මේ පංචස්කන්ධයේ කොටසට අයිති. නමුත් බුදුහාමුදුරුව ඒ පංචස්කන්ධය උපාදානය කර නොගෙන ඒ පංචස්කන්ධය පරිහරණය කළා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පංචස්කන්ධය කිව්වේ බුදුපියාණන් වහන්සේටත්, අරහතුන් වහන්සේටත්, ආර්යයන් වහන්සේලාටත් මගඵල ලැබූ නොලැබූ ස්ත්‍රී පුරුෂ දී පැවිදි සෑම කෙනෙකුටම සාධාරණ වූ පොදු වූ භාවිතා කරන්නට පාවිච්චි කරන්නට තියෙන දෙයක් මේ පංචස්කන්ධය. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥාන ස්කන්ධය. නමුත් බුදුපියාණන් වහන්සේ, මගඵල ලැබූ ආර්යයන් වහන්සේලා මේ පංචස්කන්ධය පාවිච්චි කරනවා, භාවිතා කරනවා, හැබැයි උපාදානය කර නොගෙන. ඇයින් රූප බලනවා, කණින් ශබ්ද අහනවා, ඒ වගේම යම් ආකාරයක රාජ භෝජනයක් දුන්නාම ඒක යම් වේදනාවක්, සංඥාවක් බුදුහාමුදුරට තියෙනවා. හැබැයි ඒකට සංකාරකලේ නැහැ. ක්‍රියාසිත පැවැත්වුව පමණයි. ඒ වගේම විඥාන ශක්තියක් ඉපදුනේ නැහැ ප්‍රඥාවෙන් ඒක පාවිච්චි කළේ. ඒ නිසා පින්වතුනි සියලුම ආර්යයන් වහන්සේලා මගඵල ලැබූ අය මේ පංචස්කන්ධය භාවිතා කළා පරිහරණය කළා නමුත් උපාදානය කරගත්තේ නැහැ. මේකයි වෙනස. මේකට හේතුව හොඳට තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස අද බොහෝ අය තේරුම් අරගෙන නැහැ. පංචස්කන්ධය කියන එක ස්කන්ධ පහක් බොඩවල් පහක් අපිට පරිහරණය කරන්න භාවිතා කරන්න තියෙන පංච උපාදානස්කන්ධය කියන්නේ තමන් අර මම මගේ මට අයිති විෂයාකාර වූ සක්කාය දිට්ඨියකින් උපාදානය කරගෙන තියෙන බොහොම සුළු කොටසක්. ඒ නිසා මේ බොහොම සුළු කොටස විෂයාකාර වූ සක්කාය දිට්ඨියෙන් උපාදානය කරගත්ත දේ තමයි ඔය සියලුම පෘථග්ජන පුද්ගලයන්ට බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මකට බැඳින්නේ, බලයක් කියලා හිතන්නේ. ඒ අනුව උපාදානය කරගෙන අල්ලගෙන අයිති කරගෙන කම්බි දාලා කණ්ඩි දාලා කොටු කරලා මේ මම මගේ මට කියලා අයිති කරගන්න. නමුත් අර අයිති කර නොගත්ත දේවල් පංචස්කන්ධයට අයිති නමුත් ඒවා තමන්ට බරක් නැහැ, බයක් නැහැ, බැම්මකට බැඳින් නැහැ, ඒවා ප්‍රශ්නයක් ගැටලුවක් ඇති දේවල් නෙමෙයි. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ ලෝකේ තියෙන ඔය කියන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය අපිට මේ නිවන් අවබෝධ කරගන්නට බාධාවක් වෙන දෙයක් නෙමෙයි. නමුත් බාධා වෙන්නේ තමන් මේ උපාදානය කරගත්ත ඔය ගොඩවල් පහේ බොහෝම බොහෝම සුළු ශේෂයක් වගේ වූ බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරා මේ නියපිටින් ගන්නා පස් පමණ පොඩි ප්‍රමාණයක් තමයි අපි උපාදානය කරගන්නේ. නමුත් පංචස්කන්ධය මේ මහා මේරු පර්වතය වගේ විශාල කොටසක්, අසීමිත කොටසක්. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේක වෙන් කළා හරියට තේරුම් අරගෙන දැනගත්තා නම් මේ පංචස්කන්ධය උපාදානය කර නොගෙන පරිහරණය කරන්න පුළුවන්. එතෙන්දී අපි හොඳට තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධය උපාදානය කරගන්නට හේතුව තමයි සංකාර කිරීම, අවිද්‍යාපත්‍ය සංකාර. දැන් ආර්යයන් වහන්සේ, අරහතුන් වහන්සේ, බුද්ධත්වයට පත් වූ අය, ඒ වගේම මගඵල ලැබූ අය, මේ ධර්මයේ යථාවාදී ලෙස තේරුම් ගත්ත අය, සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයෝ සංකාර පිළිබඳව දැක්ම වෙනස් කරනවා. සංකාර පිළිබඳව ආකල්පය වෙනස් කරනවා. නමුත් පෘථග්ජන පුද්ගලයන්ට මේ සංකාර පිළිබඳව ආකල්පය වෙනස් කරන්න බෑ. ඒක තමයි වටින්නේ, ඒක තමයි ප්‍රිය, ඒක තමයි මනාප, ඒක තමයි මිහිරි. ඒ නිසා බුද්ධත්වයට පත් වූ, මගඵල ලැබූ, ධර්මයේ ශ්‍රවණය කළ පුද්ගලයෝ මේ සංකාර දකින්නේ වෙන ස්වරූපයකට, වෙන ආකාරයකට. පෘථග්ජන පුද්ගලයෝ වටින්නේ මේ සංකාර වටිනවා, සාරයි, ප්‍රියයි, මනාපයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අනේක ජාති සංසාරං කියුවේ. නමුත් බුද්ධත්වයට පත් වුණාම අනේක ජාති සංසාරං කියලා සිතුදේ සංදා විසං අනිබ්බිසං කියලා බුදුහාමුදුරුවෝ වෙනත් ආකාරයකට දැක්කා. මේ සංකාර විසංකාර කළා. එනිසා විසංකාර ගතං චිත්තං තණ්හානං ක්ෂය මජ්ජගාති. මේ තණ්හා ක්ෂය කරන්නට මේ සංකාර විසංකාර කරන්න ඉගෙන ගන්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ සංදි විසන්දි කරන්න පුළුවන් වෙන්නේ මේ බැමි තුනට බැඳිලා රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපලා ඉවත් කරන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ සංකාර පිළිබඳව යථාභූත ඥානයක් අරගෙන දැකලා මේ සංකාර සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියන ධර්මතාවය ධර්මය හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට පමණයි. දැන් බුදුහාමුදුරුවොත් බුද්ධත්වයට පත් වූ, එහෙම නැත්නම් අරහත් බුද්ධත්වයට පත් වූ මගඵලලාභී සියලු මාර්යයන් වහන්සේලාත් පංචස්කන්ධය භාවිතා කරනවා. හැබැයි එතෙන්දී බුදුහාමුදුරුවන්ගේ ආර්යයන් වහන්සේලාගේ පංචස්කන්ධය රූප වේදනා සංඥා ක්‍රියාචිත් ප්‍රඥා ඒ පහ තියෙනවා. නමුත් පෘථග්ජන පුද්ගලයා රූප වේදනා සංඥා සංකාර විඥාන මේක දෙකක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දෙක මේ දෙකේ මේ විභජනය එහෙම නැත්නම් මේ බෙදිල්ල තේරුම් ගත්තේ නැති කෙනෙකුට අර සංකාර කරමින් ඉඳලා මේ විසංකාර කරන්න එහෙම නැත්නම් ක්‍රියාචිත් පාත්තන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ හරය තමයි මේ සංකාර කියන එක පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් අවබෝධයක් ඇති කර ගැනීම. ඒ නිසා පෘථග්ජන බුද්ධලයෝ සංකාර කරලා විඥාන ශක්තියක් උපදවන සමුදය ධර්මයක් උපදවාගෙන මේ සංසාරයට බද්ධ වෙනවා. මේ සාරයි කියලා මේ සංකාර කරලා සංකත සකස් කරගෙන සමුදය බිහි කරගෙන සංදි වෙලා සංවට්ටයක් සකස් කරගෙන සංසාර ගමනට බැඳෙනවා. මේ සංසාර ගමනට බැඳෙන්නෙම මේ සංකාර කිරීමේ හේතුව නිසයි. ඒ නිසා හැම බෞද්ධයෙක්ම තේරුම් ගන්න ඕන මේ සංකාර පිළිබඳව බොහොම ගැඹුරින්. මේ සංකාර පටි සංකාර, කාය සංකාර, මනෝ සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර, අතීත වර්තමාන අනාගත සංකාර හැටියට බෙදෙනවා. නමුත් මේ සංකාර පෘථග්ජන පුද්ගලයෙක් කරන අවිද්‍යාවෙන් කරන සියලුම දේ ඔය වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර හැටියටත්, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර හැටියටත් විග්‍රහ කරනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ සබ්බේ සංකාරා අනිච්ඡාති කිව්වේ, සබ්බේ සංකාරා දුක්ඛාති කිව්වේ මේ සංසාරයට සම්බන්ධ වන සංදිවන සමුදය උපදවන්නා වූ සියලුම කාරණා කැමතිසේ නිච්චසේ සුඛසේ අත්තසේ පාත්තන්නට නවත්තන්නට බෑ. ඒ හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. මේක යදා පඤ්ඤාය පස්සති යථා භූත ඥාන දර්ශනයක් ලැබලා අත නිබ්බින්දති දුක්ඛේ. ඒ කිසි දෙයකට එතෙන්දිම නොබැඳී නොයැලී මුලා නොවි නොගැටි විදෙන්නට නිදහස් වෙන්න ඕනවා. ඒ අනුවයි ඒ සමග්ගෝ විසුද්ධිය. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සංකාර කිරීම සහ විසංකාර කිරීම එහෙම නැත්නම් ක්‍රියාසිත පැවැත්වීම කියන එක හොඳට තේරුම් ගත යුතු දෙයක්. අපි ජීවත් වෙනකොට අපිට සිව්පසය ගන්න වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය තුළින් අපිට මේ සංකාර විසංකාර කරන්නට පුළුවන්. ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් මේ ඉන්ද්‍රිය අසංවර නම් එතෙන්දි සංකාර කරනවා. සංවර නම් ඒ සංවාරණය කරනවා. සංවර කියන්නේ සංවාරණය, විරමණය, වැළකීම, වෙන්වීම මේ ආදී කොට ඇත්තා වූ අර්ථයක් දෙන්නේ සංවර. වාරණය, විරමණය, පටිවිදතෝ හොති කියන එකත් ඒකට අයිතියි. ඉතින් ඒක නිසා මේ සංවාරණය කිරීමේදී සංවර කිරීමේදී අපි ඉන්ද්‍රිය හයම සංවර කරන්න ඕන. ඇහැ සංවර, කායින සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත්ත සංවරෝ. යම් කිසි කෙනෙක් අර ඇහෙන් දකින රූපයට අසංවර විදියට ඇලුනොත්, අසංවර විදියට ගැටුනොත්, මුලා වුනොත්, මැන්නොත්, වැරදිසේ මැන්නොත් ඒ පුද්ගලයාගේ අර අසංවරකම නිසා අර සංකාරයක් කෙරෙනවා. ඒ අනුව සමුදේ බිහි වෙනවා. ඒ අනුව සංසාරයට බැඳෙනවා, ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර මුලා වෙනවා. රාගය, ද්වේෂය, මෝහය කියන බැමි තුනම ඒ පුද්ගලයා සංසාර ගමනට බැඳින බැමි තුනම ඒ පුද්ගලයා තුළ සකස් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ඉන්ද්‍රිය සංවරය බුද්ධ දේශනාවේ ඉතාම වැදගත් දෙයක්. මේ ඉන්ද්‍රියන් අය තියෙන්නේ තමන්ගේ පාලනය. වෙන කිසි කෙනෙකුට කොයි ආකාරයකටවත් මොනම ආකාරයකටවත් තමන් ඉන්ද්‍රියය පාලනය කරන්න බෑ, සංවර කරන්න බෑ. කියා දෙන්න පුළුවන් මේ ඉන්ද්‍රිය අසංවරයි, එක්ක සංවරයි. මේක තමන් විසින්මයි මේ සංවර කිරීම කරන්නට වෙන්නේ. වෙන කාටවත් කිසිම කෙනෙකුගේ මනස සංවර කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කය සංවර කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇහ කන ආසය දිවකය මන කියන හැම කාගෙවත් තවත් කෙනෙකුට සංවර කරන්න බෑ. සංවර කියන කී තේරුම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන්වීම වාරණය කිරීම වැළකීම කියන අර්ථය. ඉතින් ඒක නිසා මේ ඉන්ද්‍රිය සංවරය ඒ වගේම සිව්පසය සංවරත්වයෙන් භාවිතා කිරීම ඒ වගේම ආයතික සංවරය එහෙම නැත්නම් ආජීවක පාරිශුද්ධ සංවරත්වය ඒ වගේම ප්‍රාතිමෝක්ඛ සංවරත්වය මේක තමයි සතර සංවරත්වය සංවර සීලය. ඒ සංවර සීලයේ පිහිටන්න නම් අපි මේ සං වාරණය කරන හැටි මේ සංකාර නිසා සංවරත්වය බැහැලා අසංවරත්වයට යන හැටි එමනම් මේ සංසාරයට බැඳෙන බැමිතුන සකස් වෙන ආකාරය අපි තේරුම් ගත යුතුයි. ආදීන ආංශංශ තේරුම් ගත යුතුයි. එනිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ නිවන් දකින්නට අවශ්‍ය නම් තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්න ඕන. විශේෂයෙන්ම මනස සංවර වීම අත්‍යවශ්‍යයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසාචේ පසන්නේන හෝ පදුත්තේන නිසයි වාසතිවා කරෝතිවා කෙරෙන්නේ. එනිසා මනස පදුත්ත වෙන්නේ ප්‍රසන්න වෙන්නේ මේ සංවර හෝ අසංවර බව නිසයි. ඒ අනුවයි වාසනය ක්‍රියා කතාව ක්‍රියාව වැරදි හෝ හරි හෝ වලට යන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ඉන්ද්‍රියය සංවර කර ගැනීමෙන් සිව්පසේ ප්‍රත්‍ය සංවරත්වයෙන් භාවිතා කිරීමෙන් සිව්පසේ කිව්වේ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස බේත්ති බිහියටත් පැවිද්දටත් ස්ත්‍රියටත් පුරුෂයාටත් හැම කෙනෙකුටම මේ සිව්පසේ අවශ්‍යයි. මේ පංචස්කන්ධය වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා පංචස්කන්ධේ භාවිතා කිරීම වරදක් නැහැ. හැබැයි පංචස්කන්ධේ උපාදානය කරගෙන භාවිතා කිරීම උපාදානය කරගෙන අල්ලගෙන අයිති කරගෙන ගොඩ ගහගෙන මගේ මම කියලා වෙන් කර ගැනීම ඒතම් මම ඒතෝ අමස්මි ඒතෝ මේ අත්තාතු කියන එක වැරදි. මේකෙන් තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරගන්න ඕන මේ පංචස්කන්ධය කියන එකත් පංච උපාදානස්කන්ධය කියන එකෙත් වෙනස වෙන්නේ ඔය සංවර අසංවර බව නිසයි. ඔය සංකාර කිරීම සහ ක්‍රියාසිත පැවැත්වීම වෙනස නොදැනීම නිසයි. එනිසා අර ආර්යයන් වහන්සේ අරහතුන් වහන්සේ කොයිම වෙලාවකවත් ක්‍රියාසිත පවත්වනා මිසක් සංකාරසිත පවත්වන්නේ නැහැ. ඒකට හේතුව අර මම කිව්ව සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනත්තාති කියන මේ කරුණු තුන අනිත්‍ය දුක්ඛ අනාත්ත යථාභූත ඥාන දර්ශනේ යථා පරිදි තථා වාදී ලෙස දැකගත්ත අවබෝධ කරගත්ත සම්පූර්ණයටපත් වූ නිසා. එනිසා ඕනෑම මිනිහෙකුට මනුෂ්‍යත්වය ලැබූ කෙනෙකුට මේ පංචස්කන්ධයේ තියෙන භයානකකම මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම නිසයි මේ සියල්ලම අපිට මේ උරුමෙන්නේ මේ දුක උරුමෙන්නේ යලි යලි පුනබ්භවෝ කියන තත්වයෙන් දිගින් දිගටම යලි යලිත් මතු මතු මේ උපතක් ලබන්නේ වෙන හේතුවක් නිසා නෙමේ. මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම නිසයි මේ අපි අර යම් ගති වැරදි ගති රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය අපේ තුර ඇති වෙන්නේ අර බැමි තුන සකස් වෙන්නේ ඒ බැමි තුන නිසා අපි බද්ධ වෙනවා සංසාරේ. ඒ නිසා පින්වතුනි මේ බද්ධ වන බැමි තුන රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම මේක මාර්ගදී භාෂාවෙන් කියේ බාන කියලා. මේ බානෙන් නිදහස් වෙන්න ඕන. බානෙන් නිදහස් වීම නිබ්බාන වෙන මොකක්වත් නෙමෙයි. මේ බානෙන් නිදහස් වෙන්න නම් රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරන්නට ඕන. ඒ බැමි තුන කපලා දාන්නට අවශ්‍ය මේ ධර්මතාවය තේරුම් ගන්න ඕන. මේ ධර්මතාවය තේරුම් ගන්න නම් අපි මේ කියන සංවර සීලේ පිහිටලා සංසිඳවලා සම්මා කියන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ඛාවෙන් මේ බැමි තුන කපලා නිදහස් වෙන්න අවශ්‍යයි. කය කරනවා කියන්නේ කපනවා. ඒක නිසා තමයි මේ සංසිඳ වීමෙන් සංවර වීමෙන් සංවර සංසිඳවීම සම්මා තුන තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන් අර රාගක්කය කරන්න ද්වේෂක්කය කරන්න මොහක්කය කරන්න. මේක කියන්න නම් ලේසි හැබැයි ටිකක් කරන්න අමාරුයි. හේතුව මොකද මේ සංසාර ගමනේම අපි මේ දිගින් දිගටම අද වෙනකම් මේ තත්වයට පාත් අගෙන ආවේ ඔය පංචස්කන්ධය දිගින් දිගටම දිගින් දිගටම උපාදානය කරගෙන මායයට ණය වීම නිසා මේ ණය ගන්න දෙනු කොට පැටලීම නිසා. එනිසා මේ සියලුම ණය ගන්න දෙනු අපි වලින් අපි මිදී නිදහස් වෙන්න ඕන. මේ නිදී නිදහස් වීමට අපේ හිත සකස් කරගන්නට අවශ්‍යයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අනිච්ච දුක්ඛානත් ත්‍රිසික්ඛාව මේ අකුරු අටක් ඇති පද තුනකින් යුක්ත වූ අනිච්ච දුක්ඛානත් තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෑම පුද්ගලයෙක්ම මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ මේක නිච්චයි දුකයි අත්තයි නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්නට නවත්වන්නට විසේ මනාපසේ පාවිච්චි කරන්නට අල්ලගෙන උපාදානය කරගෙන එකතු කරගෙන ගොඩ ගහ ගන්නට පුළුවන් කියන වැරදි තීරණයක් ගන්න නිසා තීරණයක් තියෙන නිසා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි මේ සංසාර දුකට බැඳෙන්නේ අපේම තැන් තියෙන නොදැනීම අපේම තියෙන වැරදි ආකල්පය අපේම තියෙන වැරදි ක්‍රියාකාරීත්වය නිසායි. ඒ නිසා තම තමන්ගේ වැරදි ආකල්පය හදාගන්න ඕන. වැරදි ආකාරයේ අසංවරකමින් මිදලා සංවර වෙන්න ඕන, සංසිඳවන්න ඕන, සම්මාගින් තත්වයට පත් වෙන්න අවශ්‍යයි. ඒ නිසා පින්වතුනි හැම කෙනෙක්ම මේ සංසාර ගමන ඒ පුද්ගලයාම සකස් කරගන්නා මේ බැමි තුන සකස් කරගන්නවා මිසක වෙන විශ්වකර්මයක් දෙවියෙක් බ්‍රහ්මයෙක් අම්මා තාත්තා හෝ බුදුහාමුදුරුවෝ හෝ වෙන කිසි කෙනෙක් බාහිර බලවේගයක් මේ සංසාර ගමනට තමන්ව බඳවන්නේ නැහැ, අයඳින්නේ නැහැ, බඳින්නේ නැහැ. ඒ වගේම වෙන කාටවත්ම මේ සංසාර ගමනෙන් තමන්ව මුදවා නිදහස් කරන්නට වෙන කාටවත් පුළුවන් කමක් නැත්තේ. එහෙම නැත්නම් මේ නිවනට ඩක්කගෙන යන්න, එක්කගෙන යන්න, අල්ලගෙන අතින් එක්කගෙන යන්න පුළුවන් කමක් නැහැ. මොන අරහතුන් වහන්සේ අරහත්ත්වයට පත් වුණත්, මොන බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණත් මේ ධර්ම මාර්ගය, මේ මාර්ගචරියාව, මේ ප්‍රතිපදාව, මේ පිළිවෙත, මේ ධම්මානුගම ප්‍රතිපදාව අනුගමනය නොකර නිවන් මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙකුට. ඒ නිසා තමන් ඕන හැදෙන්න, තමන් ඕන සංවර වෙන්න, තමන් ඕන සංසිඳවන්න, තමන් ඕන මේ සම්මා අංගයට සම්පූර්ණ කරගන්න. වෙන කාටවත් තමන් වෙනුවෙන් මේ වැඩේ කරලා දෙන්න පුළුවන් කමක් මේ ප්‍රයත්න තුල නැහැ. ඒ නිසා තමන්ගේම මනස පාවිච්චි කරලා තමන්ගේම මනස කිලුටු වෙන මේ කෙලෙස් ගති තුන, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තමන්ට පුළුවන්කම තියෙන්න ඕන මේ කෙලෙස් ගතියෙන් මිදී නිදහස් වෙන්න. ඒ නිසා පින්වතුනි මේකට මාර්ගය බොහොම පැහැදිලිව, සරලව, බොහොම කෙටියෙන් විග්‍රහ කරලා තියෙනවා. මේක තමයි අනුසය, අනුස්සති භාවනාව. එහෙම නැත්නම් කායේ කාය අනුපස්සනාව, වේදනාසු වේදනා අනුපස්සනාව, චිත්තේ චිත්ත අනුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව. මේක ඒකායන මාර්ගය. මේ අනුව අපිට මේ අනුස්සති අනුපස්සනා කියන දෙකම වැදගත් වෙනවා. ඒ වචන දෙකත් මම පොඩ්ඩක් විග්‍රහ කරනවා. මේ අනු කියන මාගදී වචනයක් තියෙනවා. මේ වචනෙන් කියන්නේ අපි යලි යලි බඳවන අලුතෙන් අපිව සසරට බඳවා තබන දේ තමයි අනු. ඒ පස්සන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, පස්සති පජාති පහනාති කරන්න ඕන. මෙන්න මේ අලුතෙන් මේ සසරට බැඳින මේ අනුස්සති අනුසය උපදින තැන. එනිසා චචක්ක සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මේ රාග අනුසයන් අනුසේති, පටිගානුසයන් අනුසේති, අවිද්‍යා අනුසයන් අනුසේති වුණ රාග අනුසය, පටිගානුසය, අවිද්‍යා අනුසය නිසා සසරට බැඳිනවා. නානුසේති වුණොත්, න අනුසේති වුණොත්, අර රාග අනුසයන් න අනුසේති වුණොත්, පටිඝ අනුසයන් න අනුසේති වුණොත් අවිජ්ජා අනුසයන් න අනුසේති කරන්නට පුළුවන්කම තිබුණොත් ඒ පුද්ගලයාට මේ සසරට බැඳෙන බැමි තුන බොහොම කෙටි කාලෙකින් දවස් 7කින් කපලා ඉවත් කරන්නට පුළුවන් කියලා මහා පරිමුඛ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කාල නිර්ණයක් ඇතුව දක්වලා තියෙන එකම තැන ඒ කායන මාර්ගය. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ අනුසය අපි අලුතෙන් ඉපදවා ගන්නා දේ. ආශය අපි අතීතයේ එකතු කරගත්ත තැන්පත් කරගත්ත ගති හැටියට දැන් චිත්ත සංතානයේ මනෝමය කය තුල තියෙන දෙයක් ගති. නමුත් අර අනුසය අලුතෙන් උපදවා ගන්න දෙයක්. ඒ නිසා මේ ආශය අනුසය දෙක වෙන් කරලා තේරුම් ගත්තොත් අනුසය නොඋපදවා ඉන්න පුළුවන්, ආශය අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ධර්මතාවයක්. මේ ආශය කය වෙනවා, එහෙම නැත්නම් බය වෙනවා, ගෙවලා නිවත් වෙනවා දවස් 7ක් තුල. ආශය නිච්චසේ සුඛසේ අත්තසේ පාත්තන්ට පුළුවන් දෙයක් නෙමෙයි. ඒකත් ධර්මතාවයක්. අය වය ධම්මා කියන ධර්මතාවයට අනුව සමුදේවා වය ධම්මාවා, සමුදේ ධම්මාවා වය ධම්මාවා කියන එක ආශයටත් අයිති අනුසයටත් අයිති. ඒ නිසා ආශය අර තැන්පත් වෙලා තියෙන ගති අර අලුතෙන් උපදවා ගන්නා දේ අනුසය. එතකොට අනුසය උපදවන් නැතුව දවස් 7ක් හිටියොත් අර දවස් 7කට ඇතිවෙන්න ආහාර තියෙන පුද්ගලයෙක් වගේ මේ ආශය සාමුලින්ම නැති වෙලා යනවා. එතකොට අර අනුසය නූපදීන හිටියොත් අනුපාද වශයෙන් හිටියොත් දවස් 7ක් ඒ පුද්ගලයාට මේ බැමි තුන, මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කැපිලා යන නිසා, රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය වෙන නිසා ඒ පුද්ගලයා නිබ්බාන තත්වයට පත් වෙනවා. අර බැමි තුනෙන් නිදහස් වෙනවා. සසරට බැඳිනු බැමි අර උපාංචස්කන්ධයේ උපාදානය කර ගැනීම නැවැත්තුවා. ඒ අනුව පින්වතුනි බොහොම කෙටියෙන් සරල වශයෙන් මේ ආශය අනුසය තේරුම් ගත යුතුයි. ඒ නිසා අනුසය සකස් වෙන්නේ ඔය ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් ආගන්තුකේ උපකිලිටේන උපකිලිටන් හැටියට අලුතෙන් අපි අර චතක සූත්‍රයේ විග්‍රහ කරපු චක්‍ර තිසය ක්‍රියාත්මක වන නිසයි. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේ පටිච්ච වීම නැවැත්තුවොත්, පටිච්ච වීම නවත්තන නම් අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, අර අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන එක තේරුම් ගන්න ඕන. අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති දුක සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති සම්බූපදී පජහති. සම්බූපදී පජහති කියන්නේ මේ උපාදානය කරගන්නට අපි මේ පංචස්කන්ධයේ පිළිබඳ කැමැත්ත ආකල්පේ වෙනස් වෙලා ඒ උපාදානය කරගත්ත සියලුම දේවලින් මිදී නිදහස් වෙනවා. ඒවා තියෙන නිස්සාර බව, අසාර බව, අනාථ බව දැකලා මේවායින් මිදී නිදහස් වෙනවා. ඒ සඳහා මේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගත යුතුයි. අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කරගත්ත පණියට බෑ මේ ඉතේ මෙතෙක් කල් තිබුණු සංසාරේ නිත්‍ය සුඛ අත්ත වැරදි ගතිය, වැරදියක්ම මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න ඕන. ඒ අනුව සම්මාදිට්ඨියටපත් වෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිත්‍ය සුඛ අත්ත කියන මේ තුන ඉවත් කිරීමෙන්. ඒ වගේම එතකොට තමයි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරජ්ජං විමුක්තති, විමුක්ත ඥාන දර්ශනං හෝති, හීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයන් නාකරං ඉතත්තායාති පදානාති කියන මගඵල ලබයි. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ නිවන් දකින්නවා කියන්නේ තමන්ගේ හිතේ හිත කිලුටවන මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය අලුතෙන් සකස් කරගන්නවා තමන්ම ඔය ඉන්ද්‍රියය අසංවර විදිහට භාවිතා කිරීමෙන්. ඔය පංචස්කන්ධය භාවිතා කිරීම ඉක්මවා ගිහිල්ලා මේ පංචස්කන්ධය උපාදානය කරගන්නට ක්‍රියා කිරීම. ඒ නිසා සංකාර කිරීම. ඒ නිසා හැම පින්වතෙක්ම හරියට තේරුම් අරගෙන මේ සංකාරවල තියෙන භයානකකම දැකලා මේක විසංකාර කරන්නට කටයුතු කළ යුතුයි. ඒක ඒ සඳහා මේ සංකාර විසංකාර කිරීම පිළිබඳව විශාල දීර්ඝ විස්තරයක් කරන්න තියෙනවා. ඒකත් පැයක්වත් අඩු වශයෙන් මේ සංකාර පිළිබඳව විග්‍රහයක් කරන්න ඕන. ඒ නිසා මම ඒක දැන් අද විග්‍රහ කරන්න යන්නේ. ඒක වෙනම ධර්ම දේශනාවක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒකත් තමන් අහලා දැනගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අදට මේ ධර්ම දේශනාව දැනට නවත්තනවා. හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ නිවන් දකින්නට නම් තමන් තමන්ගේ ඉන්ද්‍රියය සංවර කරගන්න ඕන, සිව්පසේ ප්‍රත්‍ය සංවරත්වය ඇති කරගන්න ඕන, ආයතික සංවරය, ආජීව පාරිශුද්ධ සංවරයටපත් කරෙන්න ඕන, ප්‍රාතිමෝක්ඛ සංවරත්වයෙන් පිහිටා සතර සංවර සීලයෙන් කටයුතු කරලා සංසිඳීම සම්මා කියන අංග තුන සම්පූර්ණ කරගන්න ඕන. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා මේ රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන, බැමි තුන කපලා එවන් නිදහස් වෙලා නිබ්බාන කියන ත්‍ත්වයටපත් වීම මගඵල ලැබීම කියලා බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා. ඉතින් ඒක නිසා මේක මේ ධර්ම දේශනාව බොහොම කෙටියෙන් කළේ, මොකද කල් වෙලා මදි නිසා. දැන් තවත් පැය විනාඩි 20ක් 25ක් තියෙනවා. ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්නට මේ අවස්ථාව. ඒ අනුව අපේ නන්දසි මහත්මයා 11:25ට බුද්ධ පූජාවල ඇති කරන්න, ඊට පස්සේ 11:30ට දාන පිළිගන්න දාන දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට දැන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකත් එක ගුණයක් තමයි. නමුත් අරහං ගුණය කියන එක ඇත්ත වශයෙන්ම බුදු කෙනෙකුගේ, අරහතුන් වහන්සේ කෙනෙකුගේ, පසේ බුදු කෙනෙකුගේ තියෙන ගුණයක්. දැන් මේ ගුණය විවිධ ආකාරයෙන් විවිධ මට්ටම් වලින් විවිධ විදිහට නානා අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහයන් හැටියට, පටිසම්භිදා විග්‍රහයන් හැටියට කරන්න පුළුවන්. ඒක නිසා එක එක අයට ගැළපෙන ආකාරයට බුදුහාමුදුරුව ඊට පස්සේ ලියපු නොයෙකුත් පොත්පත්වල අටුවාචාරීන් වහන්සේලාත් නොයෙක් අය මේවාක විග්‍රහ කරලා තියෙනවා. නමුත් නිවනට උපකාර වන ආකාරයට විග්‍රහයක් තියෙනවා. අපි මේ ඉන්ද්‍රිය හයෙන් තමයි ඔක්කොම රහ බලන්නේ. මේ ලෝකේ රහ බලන්නේ පංචස්කන්ධේ උපාදානේ කොහෙන් කරන්නේ, කොහෙන්ද? ඉන්ද්‍රිය හයයි. මේ ඉන්ද්‍රියය අසංවර නිසා අපි රහ බැලීම කරනවා. ඒක නිසා මේ රූප රහ බලනවා, ශබ්ද රහ බලනවා, කනේ ගන්ධ සුගන්ධ රහ බලනවා, උරා බොනවා. උරා බොන නිසා අපි පාණීන් වෙනවා, පානය කරනවා, පානය කරන නිසා පාණීන් වෙනවා. දැන් මේ පානය කිරීම අත්හැරියොත් අපි රහ බැලීම නවත්වනවා. මේ රහ බැලීම කියන එකේ වෙනස දිගින් දිගටම යමක් අපි උපාදානය කරගන්නේ, අල්ලගන්නේ, අයිති කරගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔක්කොම කරන්නේ මොකටද? මේ රහ බැලීම දිගින් දිගටම යම් ආස්වාදයක් ලැබීම සඳහා පවත්වාගෙන යන්නේ. එතකොට මේ රහ බැලීමේ තියෙන ආදීනවානිසන්ත දැකලා මේ රහ බැලීම අත්තරීම අරහත් ගුණය හැටියට එක ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්. තව නොයෙකුත් විග්‍රහයන් තියෙනවා. බොහොම නොයෙකුත් තැන්වල නොයෙකුත් විවිධ ආකාරයේ විග්‍රහයන් තියෙනවා. නමුත් අපි මේ මෝහය තියෙන තාක්කල් මේ පැවැත්ම ඔය පංචස්කන්ධේ උපාදානය කරගෙන ඔය ඇහැකන්නාසය සීමාවක් නැතුව මේ පිනවල මේක උපාදානය කරගෙන අල්ලගෙන පානය කරගන්නවා, රහ බලනවා, රහ ආස්වාදයක් විඳිනවා. ඒ නිසා අරහං ගුණය කියන්නේ ඒ රහ බැලීමේ තියෙන ආදීනව ආනිසංස දැකලා ඒ රහ බැලීම එමුණන පංචස්කන්ධය උපාදානය කර ගැනීම නවත්වීමයි මෙතන අරහන් ගුණෙන් වර්ත්‍ය එකක්. තව තියෙනව නොයෙක් අර්ථ. සිව්පසය දැන් අපි සිව්පසය කියන්නේ ආහාර ඇඳුම් නිවාස බේත්‍ය. අපි ඒවා දැන් අපිට පුළුවන්කම් තියෙනවා එකක් ගමුකෝ ආහාර. අපිට පුළුවන් වුණනම් සල්ලි තියෙනවා නම් රුපියල් 1000ක් නෙමේ 5000ක් 10000ක් දීලා අද හෝටලෙකින් දවල්ට කන්න. නමුත් තමන්ට තමන්ගේ අර අල්පේච්ඡතාවයේ අනුව ලද දෙයින් සතුටු වීම අනුව අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ ලද දෙයින් සතුටු වෙන්න ඒ ලද දේ දිගින් දිගටම උපාදානය කර නොගෙන ඒකෙන් අපි සංකාර නොකර ඉන්න එහෙම පුළුවන්. දැන් අපි හිතමු බුදුහාමුදුරුවන්ට රාජභෝජනයක් දුන්න කොසල් රජුව. බුදුහාමුදුරුව එදා ඒ රාජභෝජනේ වැළඳුවා. ඊට පස්සේ දවසේ බුදුහාමුදුරුවන්ට අර පින්දපාති ගිහිල්ලා අර වීතියේ තිබුණු අර කුඩා දුප්පත් පැලකින් යවහල් ආහාරයක් දානට දුන්නා. බුදුහාමුදුරුවෝ මේ දෙකෙන් වෙනසක් දැක්කද? ශේෂයකවත් වෙනසක් දැක්කේ නැහැ. උපේක්ෂාසිතින් දෙකම ඉවසලා අර රාජභෝජනයේ වැළඳීමත් මේ යවහල් ආහාරයේ වෙනසක් ඇතුව වැළඳුවේ නැහැ. නමුත් දැන් රාජභෝජනයක් අරගෙන උපාදානය කරගත්ත රජුවන්ට පුළුවන් මේ කරන්න බෑ. ඒක තමයි උපේක්ෂාසිත නැතිකම. ඒක තමයි ප්‍රතිසංවරත්වේ නැතිකම. ඉතින් ඒක නිසා දැන් සමහර විටක මේක මේ වගේ නෙමේ. දැන් කවුරු හරි හොඳ ආප්පකඩයකින් ආප්පකේ ඉන්න පුරුදු වෙලා තියෙන මිනිහෙක් ඒ ආප්පකඩෙන් නැතුව වෙන කඩයකින් ගෙනාවයි කියපු ධර්මතත් මොකද වෙන්නේ? අර සංවරේ නැ අසංවර. අපෝ ඒ කඩේ ආපු අපිට ගන්න එක. ඕ අපිට නෙමේ අර කඩෙන් ගෙනාවන කන්න. මෙහෙමනේ කියන්නේ. ඒක මොකද? ඒක තමයි රහ බැලීම. අර අසංවරේ මේ ප්‍රතිසංවරේ නැතිකම. ඉතින් ඒක නිසා මේක අර දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති සුතේව සුතමත්තම් භවිෂ්‍යති මුතේව මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති නැතිකම්. දිත්තේ දිත්ත වාදිත. අදිත්තේ අදිත්ත වාදිත. සුතේ සුත වාදිත. අසුතේ අසුත වාදිත. මුතේ මුත වාදිත. අමුතේ අමුත වාදිත. විඤ්ඤතේ විඤ්ඤත අවිඤ්ඤත වාදිත. මේක පෘථග්ජන උද්ගලයන්ගේ අසංවර බවට හේතුයි. ඉතින් ඒක නිසා මේ ප්‍රත්‍ය සංවරත්වය ඉතාම වැඩගත් සීලේ කොටසක්. ඉන්ද්‍රිය සංවරත්වය ඊට වඩා වැඩගත්. ඒ නිසා ඉන්ද්‍රිය සංවරත්වයේ පිහිටා කටයුතු කරන්න නම් ප්‍රත්‍ය සංවරත්වය, ඒ වගේම ආයතික සංවරත්වය, ආධිවික පාරිශුද්ධ සංවරත්වය, ප්‍රාථමික සංවරත්වය කියන සතර සංවරත්වය පිහිටන්න ඕනේ. විශේෂයෙන්ම සංස්කෘත භාෂාවයි හෙළ භාෂාවයි වෙන් කරගන්න බැරි නම් ඒක නිවනට ලොකු බාධාවක්. දැන් ආනන්ද ගුරුගේ මහත්තයා කියලා කෙනෙක් හිටියා. එයා මේ ළඟදී නැති වුණා. එයා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හැටියට හිටියා 1960 ඉඳන් 65 දක්වා. ආනන්ද ගුරුගේ මහත්තයා කිව්වා අපේ මේ හෙළ භාෂාව 60% වචන සංස්කෘත භාෂාවෙන් විකුප්ති කළා. බුදුහාමුදුරුවෝ කිව්වා මේ සංස්කෘත භාෂාවට බුද්ධ මේ දේශනාව පරිවර්තනය කරන්න ඉල්ලුවාම මේක ඡන්දස් වෛදික මේක විකෘති කරන සුංගාරාත්මක සුන්දර දේවල් විග්‍රහ කරන්නට පුළුවන් භාෂාවක් නිසා මේ සංස්කෘත භාෂාව හොඳ නැහැ කියලා. ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් අද අපේ ත්‍රිපිටක පරිවර්තනයේ තියෙන අකුරු වචන වැඩි හරියක් ඔක්කොම ඡන්දස් භාෂාවෙන් සංස්කෘත භාෂාවෙන් පරිවර්තන. දැන් ධර්ම කියලා වචනයක් නැහැ. ධම්ම කර්ම අල් රැන්න දාන හැම වචනයක්ම අර ඡන්දස් භාෂාවේ වචන. ධම්ම මිසක් ධර්ම නැහැ. කම්ම මිසක් කර්ම නැහැ. අරිය මිසක් ආර්ය නැහැ. කෞසල්‍ය කියන වචනේ වැරදි කුසලස්ස. ඒ වගේම සම්දිට්ඨිකෝ කියන්නේ සාන්දෘෂ්ටි කියලා වැරදි ධම්ම සම්දිට්ඨිකෝ. සම්පරාය. ඉතින් ඒක නිසා මේ හැම වචනයක්ම අද ත්‍රිපිටකේ දාලා තියෙනවා වැරදියට සංස්කෘත වචන 60%. ඒක නිසා අද මිනිස්සුන්ට මේ සිංහලයි හෙළයි සංස්කෘතයි දෙක කලවම් කරගත්ත නිසා මාගදී භාෂාව තේරුම් ගන්න අපහසුයක් අමාරුවක් වුණා. මේවා වුණේ මහායාන බුද්ධාගම විශේෂයෙන්ම ඉන්දියාවේ මේ සංස්කෘත භාෂාවට ගැලපෙන ආකාරයට සංස්කෘත භාෂාවෙන් තමයි වචන අකුරු ඔක්කොම සංස්කෘත. ඒක නිසා මහායාන බුද්ධාගමේ විශේෂයෙන්ම නාගార్జున පාදයන් වහන්සේ අසංඝාචාර්ය එවැගේම වාසුබන්දු විශ්වමිත්‍ර මේ වගේ හුඟක් ලොකු ඒ කාලේ හිටිය මහායාන බුද්ධාගමේ බොහොම ලොකු ලෝකයේ පිළිගත් පඬිවරුන් හිටියා. ඒ සියලුම දෙනා මේ බුද්ධ දේශනාව සංස්කෘත භාෂාවෙන් වැරදි අකුරු වචන දාලා අර ඡන්දස් වෛදික භාෂාවෙන් අකුරු විශේෂයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දිගටම තියෙන්නේ ඔක්කොම අර උපනිෂද් දර්ශනයයි වේදාගමේ සිව දර්ශනයයි විග්‍රහද. ඒ නිසා අද මේවා කලවම් වෙලා ඔක්කොම ඒ කලවම් වීම නිසා අද අපිට හෙළයන්ට පිරිසිදුව බුදුදහමේ දේශනා කරපු ධර්මය තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කලවම් වෙලා තියෙන ඔක්කොම මජ්ක්‍ධිමා ගම ධර්ම දැන් තියෙන්නේ. දැන් ත්‍රිපිටකයේ පරිවර්තනයේ බලන්න සංඥාපනේ තියෙන්නේ මජ්ක්‍ධිමා ගම ධර්ම. මජ්ක්‍ධිමා ගම ධර්ම කිව්වේ මජ්ක්‍ධි කියන්නේ මත්වීම, මත්වීමෙන් මිදී නිදහස් වන්නට අනුගමනය කළ යුතු මාර්ගය පෙන්වා දුන්නාම මජ්ක්‍ධිමා ගම ධර්ම. මත්වීමෙන් මිදී නිදහස් වීමට පෙන්වා දුන් මාර්ගය ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා. මත්වීම විග්‍රහ කළ තියෙන විභංග ප්‍රකරණ 21 ආකාරයක. රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මානයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, ධනයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, රූපයෙන් මත් වෙනවා, යොබ්බණයෙන් මත් වෙනවා, ආරෝග්‍යයෙන් මෙහෙම දිගටම මත් වෙනවා. මේ මත්වීම බුදුහාමුදුරුවෝ කොටස් තුනකට බෙදුවා. රාගයෙන් මත්වීම, ද්වේෂයෙන් මත්වීම, මෝහයෙන් මත්වීම. මේ මත්වීමෙන් මිදී නිදහස් වීම තමයි රාගක්ඛයෝ, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානක්ඛයෝ. ඉතින් ඒක නිසා දැන් මේ මාගදී භාෂාව පැහැදිලිව තිබුණා නම් හෝ අපේ හෙළ අටුවා පිරිසිදුව පැහැදිලිව තිබුණා නම් අපිට නිවන් දකින්නට බාධකයක් වෙන්නේ අද බාධක වෙලා තියෙන්නේ ඔය අර මහායාන බුද්ධාගමෙන් ණයට ගත්ත වැරදි ඡන්දස් වෛදික දේවල්. ඔය තන්ත්‍රයානේ මන්ත්‍රයානේ ඔක්කොම යානාව. මහායාන කියන්නේ මොකක්ද? මේ යාන කියන්නේ ඒ නිවනට යන එක වාහනයක්. එකම වාහනයයි තියෙන්නේ මහායාන. මොකද්ද? ලෞතුරා බුද්ධත්වයේ පමණයි, බුද්ධ ඥානයේ පමණයි. අරහත් ඥානෙ නැහැ. පච්චේක බුද්ධ ඥානෙ නැහැ. ඒක වැරදි. එහෙමනම් දැන් මේ අද නිවන් දකින්න බෑ කියන එකයි මහායාන කියන්නේ. අද කරන්න කියන්නේ ඔය දෙව් මිනිස් සැප ලබ ලබා මේ පෙරුම් පුර පුරා පාරමිතා පුර පුරා මතු බුදු වෙන බුදුන් දැක නිවන් දකින්නට මිනිසුන්ට පොළඹවීම. නමුත් ගෞතම බුදුහාමුදුරුවෝ කිව්වේ අප්‍රමාදේන සම්පාදේතබ්බා. මේ බුද්ධ ධර්මයේ මේ බුද්ධ දේශනාව කවද හෝ යෝනිසෝ මනසිකාරයෙන් භාවිතා කරලා මේ මාර්ගයේ පිළිපැදිලා තමන්ගේ හිතේ උපදින රාගය, ద్వේෂය, මෝහය තමන්ට අයින් කරගන්න පුළුවන් නම් ඕන වෙලාවක මේ නිවන තමන්ට අතැමුලක් තිය අතළඟ තියෙනවා කියනවා. ඉතින් ඒක නිසා මිනිස්සු කී දෙනෙක් ගෙනන් නිවන වැහෙන්ඩ ඇද්ද ඔය මහායාන බුද්ධාගමෙන් ගෙනාව වැරදි විශේෂයෙන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය ආදී කොට ඇත්තා වූ මුලින් සංස්කෘත භාෂාවෙන් ත්‍රිපිටකයේ නැති සූත්‍ර ධර්ම කියලා විකෘති කළ නිසා. එනිසා බුද්ධ ධර්මයේ විකෘති කළා. ලෝකෙ හදන්න විකෘති කළා, පැවැත්ම හදන්න පවත්වාගෙන යන්න විකෘති කළා, පැවැත්ම නැවැත්මට උපකාර නොවන ආකාරයට වෙනස් කළා. දැන් මේක තියෙන ධම්මකච්චා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පවත්ිතං අප්පතිවත්තිය විරජං වීතමල, ඒ ඔක්කොම නැහැ දැන්. ඒ නිසා අද ඔක්කොම තියෙන්නේ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දැක නිවන් දකින්නට කරන කියන හිතන පින්කම් සහ සියලුම දේවල්. අද නිවන් දකින්න කවුරුවක්වත් කල්පනා කරන්නේ නැහැ හිතන්නේ. නමුත් නිවන තියෙනවා අද තමන්ගේ අත ළඟ. ඒක තමන් හොයාගන්න ඕනේ. ඒක තියෙන්නේ තමන් ළඟ. ඒකෙන් අයින් වෙන්න පුළුවන් තමන්ට. ඔය රාගයේ ද්වේෂයේ මොහේ උපදින්නේ තමන් ගා. ඒ රාගයේ ද්වේෂයේ මොහේ උපදින දුක් විඳින්නේ තමන්. ඔය රාගයේ ද්වේෂයේ මොහේ නැති වුණොත් අපිට උභය අර්ථ සාධනයක් උභයෝත්ථෝ භාග විමුක්තිය අද මේ මොහොතේ ලබා ගන්න පුළුවන්. ඒක තමයි නිබ්බාන සුළු. වෙන මොකක්වත් නෑ. දැන් බුදුහාමුදුරුවෝ තිලෝකුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිව කිව්වා, උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝදින්නම් පේතානං උපකප්පති යතා වාරී වහපුරා පරිපූර්ණන්තු සාගර. දැන් මේක කිව්වේ උපමාව. උන්න මේ උදකං වට්ටං කිව්වේ ඉහලින්නම් වක්තුර වක් කරනකොට පහලින් ඒ කෝපේ පිළිලා යන්නාසේ අපි තුන් විට පහදාගෙන මේ පින් ගන්නට පින් බලාපොරොත්තුෙන් ඇවිල්ලා ඉන්න අපේ සියලු ඥාතීන්ට ඒ අයගේ හිත පිළිලා යන්නට හිත පිළෙන්නට ඒ අය මුදවා නිදහස් කරන්නට අපි පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්තෝ. මෙතෙන්දි අපි පින් අනුමෝදන් කරන්න ඕන කොහෙන්ද? මනසින් අනුමෝදන මනසින් දන්වන්න ඕන. එවනනම් අපේ මනස පිරිසිදු තියාගෙන මනසෙන් ඕන මේ පින් දෙන්න. එතකොට දැන් අර වතුර කෝප්පේ උපලා හරින උපමාව උදාහරණය එක ඒ කාලේ නොදන්නා අයට පෙන්වන්න මේ අපි මේ වතුර කෝප්පේ පිරිලා යන ආකාරයට අපි දෙන මේ පින් අරගෙන අර පින් බලාපොරොත්තු ඉන්න අය මිදී නිදහස් වෙනවා කියලා. මේක තමයි උපමාව. ඒ උපමාව ගතව තමයි ඔය තිරෝගුඩු සූත්‍රයේ තියෙන්නේ. දැන් අනමුත් දැන් අපි පින් අනුමෝදන් කරනකොට ඔය වතුර කෝප්පේ වක් කරන එකට මේක දැන් ඔය ගාතාවක් කියනවා වතුර කෝප්පේ වක් කරන ඔක්කොම පිරිස වතුර කෝප්පේ අල්ලගෙන ඉන්නවා. දැන් මිනිසුන්ගේ හිත තියෙන්නේ කොහෙද? අර වතුරු කෝප්පේ පිළිලා යනවාද, මේ වතුරු කෝප්පේ ඉතිරිලා යයිද, මේ වතුරු කෝප්පේ දැන් මොකද වෙන්නේ, තාම වතුරු මදි වෙයිද වැඩි වෙයිද, මේ ආදී වශයෙන්. හැබැයි අර පින්නෙන එක අමතක වෙලා යනවා අර උපමාව නිසා. නමුත් ඒ උපමාව කළාට වරදක් නැහැ. නමුත් අපේ මනස තුන්සිත පහදාගෙන අර පින් ගන්නට පින් බලාපොරොත්තුෙන් ආව සියලුම දෙනා කෙරෙහි අපේ පිරිසිදු මනසක් ඇතුව ඒ අයගේ හිත පිළෙන්නට අපි මනසෙන් දන්වන්න ඕන. අපි සුදු කිරණ ශක්තිය නිකුත් කරන්න ඕන, පුණ්‍ය ශක්තිය නිකුත් කරන්න. එහෙම කළොත් ඒ අයට පින් ලැබෙනවා. එහෙම නැතුව අපේ මනස ඒ වෙලාවේ අර වතුර කෝප්පෙට අවධානය යොමු කරගෙන හිටියොත් පමණක් කිසි කෙනෙක්ගේ අතින් පින් දෙන්නේ නැහැ. ඇයි? අපේ හිත තියෙන්නේ වෙන දෙනක. දැන් පින් දෙන්න ඕනේ කොහෙන්ද? මනසෙන්. ඒක අනුමෝදනා කියන්නේ. අපි ඒක නිසා දැන් ඒ උපමාව කරාට වරදක් නැහැ. හැබැයි උපමාව කරන්න අපි ඉස්සෙල්ලා ඒ ගැන කියන්නේ. එතකොට කවුරුත් දන්නවා අපේ තුන් සිත පහදාගත්තේ නැත්නම් අපිට මේ වෙලාවේ පින් දෙන්න පින් අනුමෝදන් කරන්න පින් පවරන්න බෑ. පින් පැවරුවේ නැත්නම් එය පින් ගත්තේ නැත්නම් පින් ලැබුණේ නැත්නම් තිරෝකුඩු සූත්‍රයේ තියෙනවා එයයි උරණ වෙනවා, කලබල වෙනවා, කරදර කරනවා. බිම්සාර රජුරන්ට බුදුහාමුදුරුවෝ එය උරණ වෙන්නේ ඒගොල්ලන්ට පින් ලැබුණ නැපුණ නිසා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අද වුණත් මේ අපි පින්කමක් කරනකොට අපේ ඥාතියින්ට පින් දීම, පින් පවරීම, පින් අනුමෝදන් කිරීමයි අපේ පළවෙනි පරමාර්ථය. දැන් ඇයි අපි ඥාතියෙකුට පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ? අපි නෑ. අපිට උදව් කළ, උපකාර කළ, ඉගැන්වූ හදා වඩාගත්ත කිරි දුන්න මේ අම්මලට තාත්තලට අපි සංසාරේ ණය. මේ ණය ගෙවන්නේ දැන් අම්මා මිය පරලෝක ගියාට පස්සේ තාත්තා මිය පරලෝක ගියාට පස්සේ ඥාතියෝ මිය පරලෝක ගියාට පස්සේ අපිට කරන්න පුළුවන් එකම ලොකුම වැඩේ තමයි පින්කමක් කරලා තුන් හිත පහදාගෙන අපි මේ වෙච්ච ණයට ණය ගෙවන්නේ තුන් හිත පහදාගෙන පුළුවන් තරම් උපරිම මට්ටමින් පිළිසිදුව පින් දීලා පින් පවරලා ඒ අයව මුදවා නිදහස් කිරීම අපි ඒ අයගේ සම්බන්ධතාවයෙන් මිදී නිදහස් වෙනවා. අපි නයින් මිදී නිදහස් වෙනවා. අපි දුකම් වගේ මිදු කළා නයින් මිදී නිදහස් වෙන්න ඕන ඒ අයව මුදවා නිදහස් වෙනවා. ඒ අයට පින් ගන්න පුළුවන්ද බැරිද කියලා අපි තීරණය කරන්න හොඳ නැහැ. ඒකත් වැරදිය. පින් ගන්න බැරි නිසා අපි පින් කමන්න කර පින් දෙන්න හොඳ නැහැ. අපි ණය. අපිට උදව් කළ උපකාර කළ අයට අපි නියත වශයෙන්ම ණය. ඒ නිසා පළවෙනි පරමාර්ථය අපි මේ සංසාර ණය විදී නිදහස් වීම දෙවෙනි පරමාර්ථය ඒ පින් අරගෙන ඒ අයට යහපත් තැනකට ඒ අයට ධම්මානුලම්බ ප්‍රතිපදාව හැසිරෙන්න පුළුවන් තැනකට පත් කරන්නට උදව්වක් උපකාරයක් තල්ලුවක් කිරීම. ඉතින් ඒක නිසා පින්කමක් කරනකොට අර නොයෙකුත් වෙන වෙන දේවල් කරනකොට වෙන්නේ පින් අනුමෝදන් කරනකොට මේ පින් අනුමෝදන් වෙන්නේ නැහැ. එතකොට අර පින් ගන්න බලා ඉන්න අය පින් ගන්න ලැබෙන්නේ නැහැ. ලැබුණේ නැතුවම ඒ අය උරණ වෙනවා, කලබල වෙනවා, තඳු කළ නොයෙකුත් කරදර කරලා රැඳිලා ඉන්නවා.
එදා බුදු පියාණන්ගේ දවසේ දැන් හෙළබිමේ ධර්ම දේශනා කරන යනකොට දැන් හෙළබිම පුරා හිටපු සේරම මිනිස්සු මේ බුදුන් වහන්සේ කියලා දැනගත්තේ කොහොමද?
දැනගත්තේ නෑ 10%ක්වත් දැනගත්තේ. විශේෂයෙන්ම පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, තීර්ථකයෝ, යක්ෂ ගෝත්‍රිකයෝ, තව නොයෙකුත් කුම්භාණ්ඩ කියන මේ වගේ හිටිය නොයෙකුත් ගෝත්‍රිකයෝ දැනගත්තේ නෑ. බුදුහාමුදුරුවෝ කියලා තමන්ගේ ගමට ආපු මිනිස්සුවත් දැනගත්තේ නෑ. නමුත් ඒ දැනගත්ත කොටස බොහොම අල්පයි, බොහොම කොටසක් ඒ අයට මගපල ලැබුණා. ඉතින් ඒක නිසා එහෙම විශේෂත්වයක් තිබුණේ නැහැ. කය මේ ශරීර කූඩුව බාහිර පෙනුම දැන් උඟාක් බ්‍රාහ්මණය ඇහිලා ඇහුවා ඔබ දෙවියෙක්ද, ඔබ නාගයෙක්ද, ඔබ යක්ෂයෙක්ද, ඔබ බ්‍රාහ්මණයෙක්ද, මොකද්ද මිනිහෙක්ද මොකද කියලා. බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට ඉඳේ තියාගන්න ඕනේ. බාහිර වශයෙන් පෙනුමේ වෙනසක් වුණේ නැහැ. කිසිම රහතුන් වහන්සේගේ නෙක් කිසිම මඟපලලාගේ බාහිර පෙනුමේ කෙනෙකුට අඳුරගන්න බෑ. ඒ වගේම පෘථග්ජන පුද්ගලයෙකුට කිසිම මඟපලලාගේව අඳුනගන්න, දැනගන්න, තේරුම් කරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එකම ක්‍රමය තමයි මේ ධම්මානුදම් පටිපදාව පිළිබඳව ප්‍රකාශ කළ, දේශනා කළ, විග්‍රහ කළ, විස්තර කිරීම. ඒක තමයි කියේ ආචික්කනා දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානි ධම්ම. මේ හරිය ධාර මේ මොකද සූත්‍රේ ධම්මචක්කපවත්තන සූත්‍රය වෙනුවෙන් සත්‍ය විභංග සූත්‍රයේ විග්‍රහ කළ තියෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවන්ව තියා ආර්යයන් වහන්සේ කෙනෙක්වත් අර අසජී හාමුදුරුවන්වත් අඳුනගත්තේ නැහැ. මේ අර මේ මුගලන් සරියුත් මුගලන් වෙච්ච උපතිස්ස ප්‍රඩ්බාජිකතුමා ගාවට ආවම ඊට පස්සේ තමයි කිව්වේ මේ අපේ මේ මහා ශ්‍රමණයන් වහන්සේ මෙන්න මේ වගේ ධර්මයක් දේශනා කරනවා මෙන්න ධර්මයේ. ධර්මයයි මෙතෙන්දි මුල්. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තව විනාඩි 5කින් බුද්ධ පූජාව නැහැ. දැන් මේක මාගදී භාෂාවේ තියෙන සුව 80 දහසක්. බුදුගෞතමතුමා තමයි ඔක 80,000කට දැම්මේ. දැන් සුව 80 කියන්නේ මේක තමයි දුවතාව. සුව ධර්මය 80 ධර්ම. බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකයේ සියලුම තැන්වල තියෙන්නේ ඔය දෙපැත්ත. මොකද්ද? සුව දේ කියන්නේ ධම්මානුගම් පිටක 80 කියන්නේ පැවැත්ම පවත්වාගෙන යන්නට පංචස්කන්ධය උපාදානය කරගන්නට ඕන කරන්නේ. ඒ නිසා මේ දෙක ළමයි තියෙන්නේ. සුව 80 දහසක් කියන මාර්ග දිභාසාවේ තේරුම ඕනෙම තැනකට යොදන්න පුළුවන් ගැළපෙන වචනයක් දහසක්. ඒක නිසා දහසක් නැහැ මණ්ඩිත කියන්නේ. ඔය හැම තැනටම යොදන්න පුළුවන් වචනේ දහසක්. කෙලවරක් නැතුණා නම් කෝටියක්. ඒක නිසා මේ සුව අසුව දහසක් කියන එකේ තේරුම සුව අසුව දෙවතාවයි. ඒක සුව අසුව කියන එක මා අර සංස්කෘත වචනේ ඉගෙන ගත්ත බුද්ධඝෝෂ හාමුදුරුවෝ 84000ක් මේ වගේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ සියලුම තැන්වලට වැරදි දේවල් ඉලක්කම් දැම්මා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ත්‍රිපිටකයේ තියෙන්නේ සත්සති. මේක ඉලක්කම් වලින් දැම්මා. සති හතක් සම්පූර්ණ වැරදි. සත්සති කියලා එකක් ඒ කාලේ සති තිබුණේ නැහැ. සති කියන්නේ මේ වී කියන සුමානය කියන දවස් හතක් නෙමෙයි ඒ කාලේ තිබුණේ. ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. පළවෙනි වරට ලෝකේ සතියක් තියෙන්නේ 1315 මේ බටහිර යුරෝපීයන් සතියක් වීක් එකක්. බුදුහාමුදුරුවෝ ඊට අවුරුදු 1800කට ඉස්සර ඉන්න කාලේ ශකවර්ෂයවත් ඇවිල්ලා තිබුණ තිබුණේ මොකද්ද? චන්ද්‍රවර්ෂ. චන්ද්‍ර මාස. එදා තිබුණේ ඔය මාස පොය 15ක 20ක 8ක ඔය කියන අර චන්ද්‍රයා. ඒක කවදක්වත් කාටවත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා මේවා ඔක්කොම බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ වෙනස් කරපු දේවල් නිසා පටු අටුවාචාරින් වෙනස් කරගත්ත දේවල් නිසා සියලුම දේවල් ඉලක්කම් වලට වැරදිසේ දාන්න දෙනවා. අන්න ඒකනේ සති හතර හරි. නමුත් සත් සතියක් ඊට පස්සේ තියෙනවනේ පටමංකම් දුතියංකම් බෝධිපල්ලම අරගම ඒවා මේ පස්සේ අටුවාචාරී මේක කියලා. දැන් ඔය සති හතර බුදුහාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ ලෝකයාට විග්‍රහ කරලා දේශනා කරන්නට උපකාර වන ආකාරයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දහසක් ණය මණ්ඩිත වශයෙන් විවිධ බුද්ධලයන්ට විවිධ ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට සකස් කරලා හදාගෙන මේ තීරණයක් ගාලා තේරුම් අරගෙන විග්‍රහ කරලා විස්තර කරන්න පුළුවන් ආකාරයට මෙනෙහි කළා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සදා ගන්නට ගත කර කාලය මොකද්ද? සත් සති. ඒකයි. නැතුව සති හතක් එහෙම නෙමෙයි. දැන් ඔක සති හතක් කියලා දැන් දවස් 49ක් කියලා අද නිකන් වචනින් කිව්වට ඒක හරි නෑ. දැන් මහාවග පාළියේ තියෙන්නේ සති හතරයි කියලා. ඒ සති කියන වචනේ අපි පස්සේ හදාගත්ත වචනයක්. සති කියන්නේ එහෙම එකක් සති තිබුණේ නෑ ඒ කාලේ. ඉතින් සති තිබුණා නම් තියෙන්න ඕනේ ඔය කියන සඳුදා අඟහරුවාද බදාදා බ්‍රාහ්මණ සිකුරාද සෙනසුරාද කියන හැම එහෙම එකක් තිබුණේ නෑ. එහෙම එකක් ආවේ 1315 පස්සේ. ඒගොල්ලෝ ඉතින් මේ වෙළඳාම් කරගෙන ආවා. වෙළඳාම් කරගෙන එනකොට මී පැණි ලබා දුන්නා බුදුහාමුදුරන්ට. ඒ බුද්ධත්වයට පත් වෙලා බුදුහාමුදුරෝ ගමන් කරන වෙලා මහාවගදී හම්බුනා. නෑ ඒ ඒ පස්සේ හදාගත්ත අටුවාවල තියෙන දේවල් පස්සේ හදාගත්ත සාහිත්‍යයේ තියෙන දේවල් මේ සාහිත්‍යයේ ත්‍රිපිටකයේ ධර්මයේ කලවම් කරගන්න ඕනේ. ඒ කලවම් කිරීම තමයි මේ සියලුම දේවල් වලට අද වැදගත්. එතන ඒක ගිරි හඳුසෑය නෙමෙයි සිරි හඳුසෑය. සිරි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ, හඳු කියන්නේ කේස්. බුදුහාමුදුරුවන්ගේ කේස් තැන්පත් කරලා හදපු සෑය සිරි හඳුසෑය. මේක සිරි ආය පසු සිරි ආය. මේ ඔක්කොම කාලයක් යෑමේ මේ වචන අර හිරි වඩුන්නේ නෙමෙයි. මේක සිරි වැඩ උන්නු තැන. සිරි වැඩ උන්නු තැන.